ਸਤ ਨਹੀਂ
ගරු කතානායකතුමනේ අද මම මේ ප්‍රශ්නය සභාවයට යොමු කරනු ලබන්නේ දැන් පවත්න අර්බුදයේ බරපතලම ප්‍රශ්නය වන්නේ අපි මුහුණ දෙන ආහාර අර්බුදයයි. දැන් මේ අවස්ථාවේදී මන්ත්‍රීවරුන් කීප දෙනෙක් ප්‍රශ්න කරා තෙල් පරිහරණය පිළිබඳව. අපට ලැබෙන්නේ තෙල් යම් ප්‍රමාණයක්ද ඒකේ ප්‍රමුඛතාව පිළිබඳ අපට ලයිස්තුවක් සකස් කරන්න පුළුවන්. විශේෂයෙන් අමරවීර මැතිතුමා කියපු ආකාරයට ගොවියන්ට අද කුඹුරේ ට්‍රැක්ටරේ ගෙනියන්න විදියක් නැහැ තෙල් නැතුව. එහෙම වුණොත් තෙල් නැතුණා වගේ නෙමෙයි කන්න නැති වුණා. ආහාර හාල් කිලෝවකට පාංගෙඩියකට මිනි මරා ගන්න තත්වයකට මේ රටපත් වෙන්න පුළුවන්. ඒ නිසා මා මේ අද යොමු කරන ප්‍රශ්නය විශේෂයෙන්ම යොමු කරන්නේ මෙන්න මේ ප්‍රමුඛතාවය. අපට තෙල් තියෙන්නේ කොයි ආකාරද, අපට සම්පත් තියෙන්නේ කොයි ආකාරද, ප්‍රමුඛතාවය කුමක්ද කියන එක පිළිබඳ අවධානය යොමු කරන්න ඕන. වර්තමානයේ ඇති වී ඇති බලවත් ආර්ථික අර්බුදය අපි දකින්න ඕන ආකාරයක් තියෙනවා. පහුගිය වසර 12 තුළ විශේෂයෙන් අපි ණයගත්තේ මොනවටද? හොරකම් කරන්න පුළුවන්, ලාභ ගන්න පුළුවන්, තමන්ගේ ළඟපාත හෙංචයි යමතින්ට ගසා ගන්න පුළුවන් විදිහට තමයි අපි සංවර්ධන ව්‍යාපෘති සකස් කරේ. අධිවේගී මාර්ග, ක්‍රිකට් පිට්ටනි, මේවට අද අපි මුළු රටම ණයෙන් හිර වෙලා අන්ත දුක්ඛිත තත්වයකට පත් වෙලා තියෙනවා. ඉතින් මේකේ වගකීම පිළිබඳවත් මං හිතන්නේ අපි තුල යම්කිසි අදහසක් තිබෙන්න ඕන කියලා මා මේ සභාවේ අවධානයට යොමු කරනවා. ඒ වගේම අද එකම විකල්පයේ හැටියට අපි කතා කරන්නේ IMF අනේක ලෝක බැංකුවෙන් ආධාර ලබා ගන්න එක. IMF World Bank කියන්නේ දේවාලයක් නෙවෙයි. යාඥා කරාම හම්බෙන්නේ එකේ විශේෂ ඒජන්තවරුන්ට ගිහිලා කරන්න පුළුවන් දෙයක්වත් නැහැ. ඒ නිසා අපිට ජනතාවක් හැටියට දැන් මේ මොහොතේ IMF යන්න ඕන, ලෝක බැංකුවෙන් අපි මුදල් ඉල්ලන්න ඕන. නමුත් ඒ වගේම මහජනයා හැටියට, මහජන නියෝජිතයන් හැටියට අපට කළ හැකි සුවිශේෂ කාර්යභාරයක් මෙරට ගොඩ ගැනීම සඳහා තියෙනවා. ඒ ගැන අවධානය යොමු කරමින් තමයි මා මේ අදහස් කීප ඉදිරිපත් කරනු ලබන්නේ. විශේෂයෙන්ම තිරසර සංවර්ධන ඉලක්කර අපි යනවන හැම අවුරුද්දෙම විශේෂයෙන්ම ආහාර තිරසාර කෘෂිකර්මාන්තයට ඒ වගේම වෙනත් ඉලක්ක 17කට ඩොලර් බිලියන 100ක් වෙන් කරනවා. මේ අවුරුදු 22 ලැබිච්ච ඩොලර් මිලියන 500ක් වියදම් කරන්න නැති රජයක් මේක. අපි කිසිම ව්‍යාපෘතියක් ලියලා නැහැ මේ සම්බන්ධයෙන්. කිසිම ඉල්ලීමක් කළ නැහැ. අපිටත් අපි වගේම දුප්පත් රටවලට තමයි මේ විශේෂ ණය ලබා දෙන්නේ. අපි ගැන කිසිම දෙයක් කරලා නැහැ. අපි අධික ණය අරන් තිනවා, අධික පොලියට ණය අරන් තිනවා, රාජ්‍ය මට්ටමේනේ පෞද්ගලිකව එහි විපාක අද අපි භුක්ති විඳින්න පවතින නිසා මේ ගැන විශේෂ අවධානය යොමු කරන්න කියලා මා මේ තීරණාත්මක අවස්ථාවේ ඉල්ලා හිටිනවා. එසේම හොරකම් කිරීම මුල් කරගෙන, ගසා ගැනීම මුල් කරගෙන නෙමෙයි ව්‍යාපෘති කරන්න ඕන. විශේෂයෙන්ම මේ අවස්ථාවේදී රටේ ප්‍රමුඛතාවය හඳුනගෙන අපි කටයුතු කළ යුතුයි කියන එක මම මේ අවස්ථාවේදී අග්‍රාමාත්‍යතුමා ප්‍රමුඛ ආණ්ඩුවෙන් ඉල්ලා සිටින කැමැති. විශේෂයෙන්ම අපි ස්තුතිවන්ත වෙන්න ඕන අගමැතිතුමාටත් මුදල් ඇමතිතුමාටත්. අපි නාහේ ළඟට නෙවෙයි ඔළුවටත් උඩින් හිර වුණාට පස්සේ තමයි රටේ ඇත්ත තත්ත්වය දැනගත්තේ. ඔහොම වුණත් දැන් අපි තියෙන අර්බුදයේ පිළිබඳව හිටපු මුදල් ඇමතිතුමාත් ඒ වගේම අග්‍රාමාත්‍යතුමාත් මේ අර්බුදය ගැන කරුණු විවෘතව කියලා තියෙනවා. දැන් තියෙන බරපතලම අර්බුදය අපි මුහුණ දෙන ආහාර අර්බුදය. මේ අර්බුදයේදී අපි ගත යුතු මඟ කුමක්ද? අපට විකල්පයක් තියෙනවද? කිසිම සාකච්ඡාවක් තවමත් අපි සිද්ධ වෙන්නේ නැහැ. මේ වන විට විශේෂයෙන්ම නාගරික දුප්පත් ජනතාව අද දරුවන්ට යන්තම් කන්න ටිකක් දීලා අම්මයි තාත්තයි බඩගින්නින තත්ත්වයට පත් වෙලා තියෙනවා. මම ඉන්නේ උබේසේකරපුර වනාත මුල්ල. ඒවට ජනතාව අද කන්න නැතුව ආහාර හිඟයකින් දුක් විඳින බව මේ සභාව දැනගන්න ඕනේ. හෙට අනිද්දා වෙනකොට මිනිස්සු කෑම වේල හොරකම් කරගන්න පෙළඹෙන තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් වාතාවරණයකයි අපි ඉන්නේ. නමුත් මේ සභාව හැසිරෙන්නේ එවැනි වාතාවරණයක් තියෙනවා. අපි එකට කවුරුත් එකමුතුව මුහුණ දී යුතුයි කියන ස්ථාවර ඉඳගෙන නෙවෙයි. ඒ නිසා අපි සිහිනුවණින් මේ තත්ත්වයේ ජය ගැනීම සඳහා එක්ව කල්පනා කරේ නැත්නම් අපි රටක් විදියට තාම අවාසනාවන්ත තත්වයකට ඇද වැටෙන බව කරු කතානායකතුමනි මේ අවස්ථාවේ මතක් කරන්න කැමතියි. අද ලෝක බැංකුවට නොගියට වෙනත් මූල්‍ය ආයතන වලට කතා නොකරට අපිට කරන්න පුළුවන් දෙයක් තියෙනවා. ඒ වයින් සල්ලි ලැබෙනකොට පමා වෙයි. ඒවයි ප්‍රතිපත්තියකට පමාවේ. අපට කරන්න පුළුවන් දේ තමයි අපේ රටේ හැම බිම්මඟලක්ම ගරු කතානායකතුමනි වගා කිරීමේ වැඩපිළිවෙළ දියත් කරන එක. අද අපේ අඩි 10ක් කැරුවොත් ඕන තැනක වතුර, මතු පිට වතුර. ඊශ්‍රායල් රට අපි වගේ ජනගහණයෙන් භාගයකට කිට්ටු ප්‍රමාණයක් ඉන්නේ. අපේ වගේ රටෙන් භාගයකටත් අඩුයි රට. රටෙන් භාගයක් කාන්තාර. ඒ කියන්නේ අපේ රටෙන් කාලකටත් අඩුයි රට. නමුත් අද ඒගොල්ලෝ දෙහි දොඩම් මිදි වලින් වයින් හැදීම හැම දෙයක්ම සිද්ධ කරනවා. කාන්තාරයට අඩි 100කට වඩා ආරණ වතුර දෙන්න.
ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න.
අස්සේ ඉදිරිපත් කරන ගරු කතානායකතුම මේ වාචාල කතාවට ඕන තරම් ඔබතුමා ඉඩ දෙනවා. මගේ අදහස ප්‍රශ්නේ අහන්න පසු විවත් තියෙන්න ඕන. මම එක කොලේක ඇලිහිලා තියෙන්නේ. ඒකයි කියන්නේ. ඔබතුමාට වාචාල කතන්දර අහන් ඉන්න පුළුවන්. විනාඩි 4ක් 5ක් දෙන්නේ ඒක දුන්නේ කියලා ඔබතුමාට පාඩු වෙන්නේ නැහැ සභාවේ. ගරු කතානායකතුමනි අපි මුළු රටම වගා සංග්‍රාමයකට යොමු කළ යුතු මොහොතක්. ඒක හැම මන්ත්‍රීවරයෙක් මේ 225ම තමන්ගේ මැතිවරණ කොට්ටාසය තුල එවැනි තීරණයකට යා යුතුයි කියලා ගරු කතානායකතුමනි ආයෝජනා කර සිටින කැමැති. අද ආහාර පාන කෘෂිකර්ම ද්‍රව්‍ය ගෙන්නන්න ඩොලර් බිලියන 2කට ආසන්න මුදලක් වැය වෙනවා. ඒ වගේම ඊට අදාළ දේවල් ගෙන්න තවත් බිලියනක් විතර වැය වෙනවා. මේ බිලියන 3ම ඉතුරු කරගන්න පුළුවන් ක්‍රමවේදයක් අපට හදන්න පුළුවන්. විශේෂයෙන්ම කාබනික ගොවිතැනට යද්දි සල්ලි නැති හින්දා අපි කවුරුවත් දැනන් හිටියේ නැහැ කාබනික ගොවිතැනට තීරණයක් ගත්තා කියලා ගිය අවුරුද්දේ අප්‍රේල් මාසේ. දැන් අවුරුද්දක් ගිහිලා තියෙනවා. ගරු කතානායකතුමනි මේ තීරණේ ගැනීමට මේ මතවාදය වෙනුවෙන් මම පෙනී හිටියා. අපි විතරක් නෙවෙයි අමතුරු හුඟ දෙනෙක් රටේ තියෙන තත්ත්වෙ උඩ අපි වසවිසින්තර ගොවිතැනක් සඳහා අරගල කරා. නමුත් කිසිම අපෙන් අහන්න නැතුව කිසිම විමසීමක් නැතුව අපි වගේ හැඟීමක් මේ ගැන ආදරයක් තිබිච්ච කිසිම කෙනෙකුට කිසිමිටත් දෙන්නේ නැතුව හිතුවක්කාර විදියට කිසිම සැලසුමකින් තොරව ඒ කරපු ක්‍රියාමාර්ගය නිසා අපේ වටිනා සංකල්පය වඩාත්ම තහවුරු කරපු යුගයේ මොහොතක ඒක සම්පූර්ණයෙන්ම කාබාසිනිය කළ දන්න. ඒකෙන් රටට වෙච්ච හානිය අතිවිශාලයි කියලා මේ අවස්ථාවේදී මම මතක් කරන්න කැමතියි. විශේෂයෙන්ම ඊයේ වල්නාශක කෘමිනාශක ගැන කතා කරා. වල්නාශක කෘමිනාශක ප්‍රශ්නේ රසායනික පොහොර වලට කලින් විසඳන්න ඕන එක. රසායනික පොහොර ප්‍රශ්නේ අපිට ක්ෂණිකව පොහොර ගෙන්නන්න වෙනවා. නමුත් ගොවිජන සේවා කාර්යාලයට අඩු ගණනේ පොහොර නිෂ්පාදනය කිරීමේ ආයතන 200ක්වත් අපි පටන් ගන්න ඕන. ඒකට ඒ හැටි මුදලක් යන්නේ නැහැ. අද එහෙම කිසිම වැඩපිළිවෙලක් අපි හදලා නැහැ. මේ සඳහා පක්ෂපාත ભેදයෙන් තොරව සියලු දෙනාම අපි කටයුතු කළ යුතු වෙනවා. ඒ වගේම අද පොහොරත් නැහැ විතරක් නෙමෙයි හාලුත් නැහැ කන්නත් නැහැ තත්වයකට රට ඉදිරි කාලය තුල පත් වෙන්න පුළුවන්. ඒ නිසා අපි එකවන්ව මේ සඳහා වගකීමෙන් කටයුතු කරන්න ඕන. වල්නාශක කෘමිනාශක ප්‍රශ්නේ විසඳන්න පුළුවන් අපිට ඒක පිටරටට ඩොලර් යවන්න නැතුව විසඳන්න ක්‍රමවේද තියෙනවා. තාක්ෂණික ක්‍රමවේදයක් තියෙනවා. ලෝකෙම බත් කන හැම රටක්ම මේ විදිහට ඒක විසඳ ගන්නවා. පාරම්පරික ක්‍රමත් තියෙනවා. ඒක යොදලා මේ ප්‍රශ්نين ගොඩේන්න පුළුවන්. ඒ කියන්නේ කිසිම සාකච්ඡාවක් නැ අපි පොහොර වුණ රසායනික ද්‍රව්‍ය වුණ කියලා විතරයි කතා කරන්නේ. ගෙන්නන්න සල්ලිත් නැ. කොහොමද විකල්පය? විකල්ප තියෙනවා. ඒ වගේම දැන් ගෑස් වලට කතා කරනවා. මාසෙට ඩොලර් මිලියන 35ක් විතර යනවා. ගෑස් වලට ලංකාවේ උත්තරයක් තියෙනවා. ඕන තට්ටු නිවාසික කරන්න පුළුවන් විදිහට ඒක දේශීය උත්තරයක්. අපි 얘ගෙන කිසිම අවධානයක් යොමු කළා නැහැ. විශේෂයෙන්ම වසවිසින්තර කාමනික ගොවිසම සඳහා අපි මතයක් තිබුණා. ඒ මතෙත් සම්පූර්ණ විනාශ වුණා. ඉතා උතුම් මරමුණක් ආණ්ඩුවේ අවිචාරවත් වගකීම් විරහිත එකවරම ගොවිතැන කරන්නට යාමෙන් රට තවත් අර්බුදයකට වැටුණා. අපි ඇත්ත ක්‍රියා ක්‍රමානුකූලව කාබනික ගොවිතැනට යොමු වේ නම් පසුගිය වසර තුල බොහෝ දේ කළ යුතු තිබුණා. මේ ගැන උද්යෝගයක් ඇති අයට පවා මේ ගැන කැඳවීමක් කළේ නැහැ. දැන් අර්බුදයේ බරපතලයි. ගොවිතැනට පොහොර සඳහා මුදල් අද ගොවිතැනට පොහොර දෙනවා වෙනුවට ගොවියන්ට මුදල් දෙන්න. ගිය ආණ්ඩුවේදී අපි කිව්ව මේ තීරණය ගන්නකොට ඇයි ගොවියන්ට මුදල් දෙන්නේ නැත්තේ කියලා. දැන් පොහොර හදන්නේ කියලා මිනිස්සුන්ට කිව්වා. රජයට පොහොර දුන්නා. පොහොර හදපු මිනිස්සුන්ට සල්ලි දීලා නැහැ. මිනිස්සු විශාල අසහනයකින් ලක්ෂ කෝටි මිලියන ගණන් කාබනික පොහොර හදපු මිනිස්සුන්ට මුදල් ගෙවලා නැහැ. ඒ මිනිස්සු ආයි පොහොර හදන්නේ නැහැ. ඒ මිනිස්සු නන්නත්තර වෙලා. ඉතින් මේ වගේ අර්බුදයක් තුළ ඒ ප්‍රමුඛ ප්‍රශ්න වලට අපි උත්තරයක් දෙන්න ඕන. කිසිම ගෙවත්තක් අද වගන්න කරන තත්ත්වයට පත්වලා තියෙනවා. මොකද්ද ප්‍රශ්නේ? රිලව්, වඳුරෝ, දඬුලෙන්නු. මේක විසඳන්න ලෝක බැංකුවට ගිහිල්ලා බෑනේ. IMF වලින් බෑනේ. මේ ප්‍රශ්නේ විසඳුවා නම් මිනිස්සු හැමෝම ගෙවත්තක් වගා කරනවා. අද අමු මිනිස් කිලෝ රුපියල් 1200 1500. සුලභතාවයක් ඇති වුණොත් අපි දන්නවා සරල ආර්ථික විද්‍යාවේ මිරිස් කිලෝ රුපියල් 200කට බස්ස ගන්න පුළුවන් මේ සුලභතාවය ඇති කිරීම. සුලභතාවය ඇති කරන්න යන්නේ ආහාරවල මාස 3ක වැනි කෙටි කාලයක්.
ස්වාමීන් වහන්සේ
දන්නේ නැහැ ගරු කථානායකතුමනි ඒ සඳහා අවධානය යොමු කරන්නේ ඇයිද කියලා. මා ප්‍රශ්න දෙක ඉදිරිපත් කරනවා ගරු කථානායකතුමනි ඉතා කෙටි වේලාවකින් ඉදිරියේදී ඇතිවිය හැකි ආහාර අර්බුදයට අග්‍රාමාත්‍යතුමා ප්‍රමුඛ ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ගය ලංකාවේ ගොවිතැන අරබයා ඔබතුමාන් ගන්නා ක්‍රියාමාර්ගයේ කුමන ප්‍රතිපත්තියක්ද රසායනික පොහොර භාවිතය සම්බන්ධයෙන් ඔබතුමාට විකල්පයක් තිබේද රසායනික පොහොර ගෙන්වා දීමට හැකියාව තියෙනවද ඒ සඳහා වැඩපිළිවෙළක් තිබේද ගොවිතැනේ වල් මර්ධනය හා කුණි පාන සඳහා වැඩපිළිවෙළක් තිබේද පසුගිය මහකන්නේට අදාළව පොහොර නිෂ්පාදකයන් සඳහා ගෙවීමට නියමිත ඇති හිඟ මුදල් ප්‍රමාණය කොපමණද දැනට රටේ පවතින ගෑස් අර්බුදයට හේතු වන ඩොලර් මිලියන 35ක මාසික මුදල සොයා ගැනීමට වැඩපිළිවෙළක් තියේද මාස 6ක පමණ කාලයක් සූර්ය සුලම් බලයෙන් මෙගාවෝට් 500ක විදුලි නිෂ්පාදනය කර ගැනීම ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කළ හැකිද එසේ කිරීමට අදහසක් තිබේද දැනට මෙගාවෝට් 70ක් සූර්ය බලයෙන් නිෂ්පාදනය කරලා තියෙනවා අඩු ගානේ ඒකවත් ගන්න අපට ප්‍රතිපත්තියක් නැහැ ගරු කථානායකතුමනි මේ පිළිබඳ අවධානය යොමු කරන්න කියලා ඉල්ලා සිටිමින් මගේ අදහස් දෙයක් කියනවා බොහොම
ස්තුතියි
ගරු කථානායකතුමනි ඊයේත් අපේ ස්වාමීන් වහන්සේ සමග අපි සාකච්ඡා කරා මේ ආහාර ප්‍රශ්නේ ගැන අපි ඔක්කොම එකඟයි අපි මේ ගැන ආහාර වගා කරන්න අපේ ආහාර නිෂ්පාදනය වැඩි කරන්න මේ අවුරුදු දෙකේ අපි ක්‍රියා කරන්න තිබෙනවා ඒක ඒ ගැන තමයි නාගරික වැඩසටහන් තියෙන්න ඕනේ ග්‍රාමීය වැඩසටහන් තිබෙන්න ඕනේ ඒ ගැන සාකච්ඡා කරන අපි බලාපොරොත්තු වෙන්නේ අපේ ස්වාමින් වහන්සේත් බොහෝ දුරට මේ වැඩ කටයුතු වලට එකතු කරගන්න පොර ගැනත් මම කිව්වා රසායනික පොර ගැන අපි දැනට යල කන්නේට සම්පූර්ණයෙන්ම පොහොර ලබා ගන්නට අවස්ථාවක් නැහැ මොකද ඩොලර් ලබා ගන්න අවස්ථාවේදී යල කන්නේ වගාව ආරම්භ කළ ඉවරයි අපි බලන්නේ ඩීසල් තෙල් ලබලා දෙන්නේ ඒ උමනා යන්ත්‍රවලට ඒත් මහ කන්නේට සම්පූර්ණයෙන්ම පොහොර ලබා දෙන්නට ක්‍රියා කරනවා ඒත් ප්‍රශ්නේ වෙන්නේ අගෝස්තුයි විශේෂයෙන්ම දිසැම්බර් මාසය අතර තමයි අපිට විශේෂයෙන්ම අවධානය යොමු කරන්න තියෙන්නේ. ඉතින් මං හිතන්නේ අපි ජූනි ජූලි මාසෙ පටන් ගත්තත් හරි සෙප්තැම්බර් ඔක්තෝබර් වෙයි අපිට ඒකේ පළවෙනි ප්‍රතිඵල ලබා ගන්න. මේ කාලේ කොහොමද පයින්නේ කියලා විශේෂයෙන්ම අපිට හිතා බලන්න තියෙනවා. ඒත් ලොකුම ප්‍රශ්නලා තියෙන්නේ මේ මුජිබුර් මන්තුමා කිව් හැටියට දැන් සමහර අයට 40,000 50,000 යනවා මාසෙට ආහාර හොයන්නේ. ඉතින් අමාරු තත්ත්වය ජීවත් වෙන වෙන එකකක් කරන්න බෑ විශේෂයෙන්ම එදිනෙදා හම්බ කරන අය අන්න ඒ අයට තියෙන පීඩනේ අපි ඔක්කොම දන්න ඉතින් මේවට අපි දැන් වාඩි වෙලා මේවා ගැන තමයි අපි විසඳුම් හොයන්න තියෙන්නේ
සභානායකතුමා අද දින යෝජනා ඉදිරිපත් කරන්න සභාවෙන් කෙක
කොමිසුති ගරු අගමැතුමාට එක යෝජනාවක් කරන්න මං කැමති ස්වාමිනවහන්සේ කිව්වා වාගේ මේ දැන් ගෙවතු වගාව කරන්න කියලා නමුත් ඒකට ප්‍රැක්ටිකල් ප්‍රශ්නයක් තියෙනවා අත වශයෙන්ම අපිට අවශ්‍ය වෙන්නේ මේ ග්‍රීන් හවුස් මොකද මේ ග්‍රීන් හවුස් දාන්න පුළුවන් නම් අත වශයෙන්ම මේ මේ ඵලදායකය ගොඩාක් වැඩි කරගන්න පුළුවන් හැබැයි දැන් ග්‍රීන් හවුස් දාන්න මේ ඒ මම හිතන්නේ ලෝක බැංකුවේ වැඩපිළිවෙලක් තියෙනවා ඒක නැවතිලා තියෙන බව තමයි අපිට ආරංචි වෙන්නේ. ඉතින් මම ඔබතුමාගෙන් කාරණක විල්ලනවා because we need a practical solution honorable prime minister now. So let us get that thing going again.
No, I'm all for greenhouses. I will talk with the World Bank and the agriculture ministry but we are also looking not merely at home gardens but taking larger plots of land which is held by the private sector or government within the cities. 1 acre. Now look at the railway both in Ratmalana and Colombo, how much they have, and let's get something going there also. We'll ask the private sector, but we have to tide through this period. But I think using greenhouses and later on getting drip irrigation and all will be good for the future. 2023 will be a year in which we can really start the new agriculture. I have no problem. They should go ahead with that. I'm all for greenhouses.
සභානායකතුමා යෝජනා ඉදිරිපත් කරන්න යෝජනාංක එක
ගරු කථානායකතුමනි
කියන්නේ යෝජනා ඉදිරිපත් කළ විවාදය පටන් ගත්තම කතා කරා
ගරු කථානායකතුමනි හෙට දිනේ මම ඉල්ලීමක් කරනවා මම හිතන විපක්ෂයේ එකඟතාවය ඇති වෙයි දැනට හුඟා මන්ත්‍රීවරු අපි ආරම්භ කර තිබෙන විවාදය හෙට දිනෙත් පැවැත්වීමට ඉල්ලීමක් කරලා තිබෙනවා. පවුලේ අභාපත් මන්තුමාගේ පවුලේ අයටත් පැමිණීමේ ගැටලුවක් දැනට පවතින නිසා හෙට දිනෙත් ඒ කරුණු ඉදිරිපත් කරන්නට එකඟයි. ඒ වගේම ගරු කථානායකතුමනි, අද යෝජනා අංක 1 ඉදිරිපත් කරනවා.
සභාව එකඟද?
ආයි.
යෝජනා අංක 2?
යෝජනා අංක 2 ඉදිරිපත් කරනවා.
සභාව එකඟද?
ආයි.
අද දින
අපේ පළවෙනි කතිකාවද
විවාදය. ගරු මන්ත්‍රීතුමා කියන්න මේ ඉස්සෙල්ලම මේ රත්නපුරයේ ඔබතුමා මන්ත්‍රීතුමාට ප්‍රශ්නයක් තියෙනවා.
ඔබතුමාට ස්තුතිවන්තන ආස්ථා ලබා දීම සම්බන්ධයෙන් ගරු කථානායකතුමනි, දැන් හදිසි තත්වයක් ප්‍රකාශ කරලා තියෙනවා. රත්නපුර දිස්ත්‍රික්කය, මාතර දිස්ත්‍රික්කය, කළුතර දිස්ත්‍රික්කය ගං අතුර තත්වයක් උදා වුණා. ගරු ඇගමතුමනි, ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. චක්කලයේකනේ මුදල් වැඩි මුදලක් ලබා දීලා ප්‍රාදේශීය ගමරුන්ට ඒ ගෙවීම් කටයුතු කරන්න අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ඇත්තටම අපිට පිසු ආහාර දෙන්න අවස්ථාවක් තිබුණේ නැහැ. මොකද චක්කලයේකනේ පරක්කු වෙච්ච නිසා දවස් 4ක් විතර යට වෙලා තිබුණා. ඉතින් මම ඔබතුමාගෙන් ඉල්ලන්නේ දැන් වියලි සලාකයක් දෙන්න පුළුවන් නම්, මොකද දැන් පැල්මඩුල්ල ආසනයේ වසම් දෙකක්, ඒ වගේම නිවිතිකල ආසනයේ ඇලපාත ප්‍රාදේශීය ගම් කොට්ටාසේ තමයි රතුන් ශ්‍රීකේ දිලිඳුම කොට්ටාසේ ග්‍රාමසේවක වසම් 13ක් තියෙනවා. ඒ 13 ජීවත් වෙන්නේ ඉතාමත් දිලිඳු ජනතාව. ඒ නිසා වියලි සලාකයක් දෙන්න පුළුවන් නම් ඒ ජනතාවට ඒක විශාල ශක්තියක් වෙයි. ඒ වගේම ගරු කථානායකතුමනි, 2017 ඉඳලා අපි දන්නවා අධි අවදානම් කියලා ඉවත් කරපු පවුල් 200 ගණක් ඉන්නවා. ඒගොල්ලෝ බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නේ. මොකද අපි වර්ෂාපතනයට එළියට යනවා, ආභව කාලයකින් ආය අසර වෙනවා. ඒ නිසා නිවාස හදන්න අපි ස්ථාන වෙන් කළ දීලා තියෙනවා, ඉඩම් ලබා දීලා තියෙනවා. හැබැයි මේ වාරික මුදල් ලබා දීලා නැහැ. අපි වාරික 3කට මුදල් ලබා දෙන කටයුතු කරලා තියෙනවා. නමුත් ඒ අවස්ථාව ලැබිලා නැහැ. ඒ නිසා ඔබතුමා ඒකටත් අවධානය යොමු කරලා කමිටුවක් පත් කළා හරි කමක් නැහැ. ඉදිරි කාලයේදී මුදල් ලබා දීලා මේ මිනිස්සු නැවත ඒ නිවාස ලබා දෙන කටයුතු කරන්න ඉල්ලා සිටින බොහොම.
ගරු මන්ත්‍රීතුමා ආපු කාරණේ පළවෙනි දේ දැනටමත් දිශාපතිවරුන්ට ඔබතුමා කියපු ඉල්ලීම යගමෙත්තුමා කතා කරා. සෑම තැනම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යයන් ලබා දීම ගම් අතරින් පැලෙන අයට, ඒ වගේම ඔබතුමා කියපු දෙවැනි කාරණයට අපි අවධානය යොමු කරනවා.
මනුෂ්‍ය නායක මන්ත්‍රීතුමා, විපක්ෂ නායක
ගරු කථානායකතුමනි, දැන් අපි දැන් මේ කතා බහ කරා කාරණා කීපයක් ගැන. මට දැන් මේ ආපු පණිවිඩයක් පිළිබඳව මතක් කරන්න ගත්තේ ඊට කලින් සඳුදා අපි අග්‍රාමාත්‍යතුමාගෙන් ඉල්ලීමක් කරනවා. සඳුදා සාමාන්‍ය පෙළ පටන් ගනිද්දී මේ දරුවන්ට රාත්‍රී කාලේ පාඩම් කිරීමේ ප්‍රශ්නය නිසා විදුලිය කැපීම හවස් කාලයේදී සීමා කිරීමකුත් කරන හැටියට, ඒ වගේම මේ දැන් රටේ ප්‍රධාන පෙළේ එක්ස්පෝර්ට් කම්පැනි එකක ප්‍රධානියෙක් එවන SMS පණිවිඩයක් මම කියන්නේ. We don't have this is serious enough politics. We are shutting our doors tomorrow. We can't put petrol to boilers. We can't put petrols to container carriers. Please do something. No oil for next 2 weeks. No diesel for next 2 weeks. We are closing down from this Friday. So මේ කියන්නේ ලංකාවට ඩොලර් මේ වෙලාවේ ප්‍රශ්නේ තියෙන්නේ. එහෙමනම් අපේ ප්‍රමුඛතාව හඳුනා ගැනීම අත්‍යවශ්‍යයෙන්ම කළ යුතුයි කියන එක මම මේ වෙලාවේ යෝජනා කරනවා. අපිට ඩොලර් ලබා දෙන කර්මාන්ත ශාලා, ඒ වගේම අත්‍යවශ්‍ය කියන කාරණා සම්බන්ධයෙන් අපේ ප්‍රමුඛතාවයේ ලබා දීම අනිවාර්යෙන්ම සිද්ධ නොකළොත් අපි මේ වෙලාවේ තවදුරටත් දේශපාලනිකව බෙදිලා තර්ක විතර්ක කර කර හිටියොත් අපි ඩොලරුත් නැති වෙලා අන්තිමට කන්න බොන්නත් නැති වෙලා අන්තිමට මිනිස්සු මරා ගන්න තැනට මේ රටපත් වෙනවා. ඒ නිසා වහාම මේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙන්න අපි හැමෝම එකතු වෙමු කියලා මම නැවත වතාවක් යෝජනා කරනවා.
සභා විපක්ෂ නායකතුමා.
ගරු කථානායකතුමනි, ස්තුතිවන්ත වෙනවා පුංචි වේලාවක් ලබා දීම පිළිබඳව. ඊයේ දිනේ මේ සභාවේ කතා බහට ලක් වුණා රටේ තිබෙන ඖෂධ ප්‍රශ්නය, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තියෙන බරපතල ගැටලුව. මේ වෙන විට දැඩි සත්කාර ඒකක වැසී යන තත්ත්වයකුත් නිර්මාණ වෙලා තිබෙනවා. සාකච්ඡාවට භාජනය වුණා ඖෂධ හිඟය සහ සමගි ජන බලවේගෙත් සමගි ජන සන්ධානයේ කාර්යභාරය. මම කැමති දැනට මා ආරම්භ කර තිබෙන, මා පමණක් නොවේ සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායමත් එක්ක ආරම්භ කර තිබෙන මේ ඖෂධ හිඟයට රෝහල් උපකරණ හිඟයට ලබා දෙන විසඳුම් වල පුංචි ප්‍රගතියක් ඉදිරිපත් කරන්න සහ ඉදිරි වැඩපිළිවෙලත් මේ අවස්ථාවේ ප්‍රකාශයට පත් කරන්න. ගරු කතානායකතුමනි, හැමෝම දන්නවා අපි කෝවිඩ් සමග ආරම්භ කරා ජාතික ව්‍යාපෘති දෙකක්. එකක් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ හුස්ම වැඩසටහන, අනෙක අධ්‍යාපන ක්ෂේත්‍රයේ සක්වල වැඩසටහන. මේ වැඩසටහන් දෙකටම අපට දායකත්වය අනුග්‍රහය ලබා දෙන්නේ සමගි ජන බලවේගෙත් සමගි ජන සන්ධානෙත් මන්ත්‍රීතුමන්ලා, එතුමන්ලාගේ දීමනා වැටුප්, අපි සංවිධායකවරුන්, සම සංවිධායකවරුන්, දිස්ත්‍රික් සංවිධායකවරුන්, සහායක සංවිධායකවරුන්, පාක්ෂිකින්, දෙස් විදෙස් සමගි ජන බලවේගයේ සංවිධාන, මේ සියල්ල. ගරු කතානායකතුමනි, මේ වැඩසටහන අපි ආරම්භ කරේ 2020 අප්‍රේල් මාසේ 25 වෙනිදා. පළමු පරිත්‍යාගය කරේ නැගෙනහිර කොළඹ මුල් ඒරියාව රෝහලට. 127ක උපකරණ පරිත්‍යාගයක් කරලා ආරම්භ කරපු වැඩසටහනේ අද දවසට ප්‍රගතිය රජයේ රෝහල් 50කට රුපියල් මිලියන 138ක් 11386ක පරිත්‍යාග අපි ඉෂ්ට සිද්ධ කරලා තිබෙනවා. ඒ වගේම ගරු කතානායකතුමනි, සක්වල වැඩසටහන යටතේ අපි පාසල් 19කට 153ක් වටිනා පරිගණක උපකරණ, පරිගණක මුද්‍රණ යන්ත්‍ර, ස්මාර්ට් බෝඩ්ස්, සුහුරු පුවරු අපි ලබා දීලා තිබෙනවා. ඊයේ දිනේ මතුවුණු ප්‍රශ්නය තුළ අපි උපරිම උත්සාහයක් දරලා අපි බලාපොරොත්තු වෙනවා වැදගත් ජීවිතාරක්ෂක ජීවිත බේරා ගැනීමේ ඖෂධ දෙකක් අපිට හැකි පමණින් පුළුවන් පරිමාණයෙන් අපේ රටට ලබා ගන්න. මම ඒ ගැන විග්‍රහ කරන්න කැමතියි. මේ වන විට මම පෞද්ගලිකවම සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය හම්ඩානි මැතිතුමා, අධ්‍යක්ෂක මෙඩිකල් ටෙක්නොලොජි සර්විසස්, එවගේම ඔහු තමයි COVID-19 ආධාරක වැඩසටහනේ කෝඩිනේටර්, එවගේම හෙල්ත් කෙයාර් ඩෝනර් ඇක්ටිවිටීස් ආධාරක වැඩසටහන් සම්බන්ධීකරණය කරන්නේ. එතකොට එතුමාගෙන් ලබාගත් තොරතුරු අනුව විශේෂයෙන්ම හෘද රෝග ප්‍රශ්නය උදෙසා අවශ්‍ය බෙහෙත් වර්ග දෙකක් තිබෙනවා. එක බෙහෙතක් ස්ට්‍රෙප්ටොකයිනේස්, ඒක ජීවිත බේරා ගන්න එන්නතක්. අනිත් බෙහෙත GTN, ග්ලයිසරිල් ට්‍රයිනයිට්‍රේට්. ස්ට්‍රෙප්ටොකයිනේස් කියන ජීවිත බේරා ගන්නා වූ ඖෂධය, ඒ එන්නත ඒකෙන් කරන්නේ හාර්ට් ඇටැක් එකක් ආවහම කොරොනරි ආටරිස් වල ක්ලොට්ස් ඇති වෙනවා, ඒව ඩිසෝල්ව් කරන ඩ්‍රග් එකක්. ඒ කියන්නේ ගරු කතානායකතුමනි, කිරීටක දමනිවල බිත්තිවල තුවාල ඇති වෙනවා හාර්ට් ඇටැක් එකක් ආවහම, ප්ලාක්ස් ඇති වෙනවා, ඩැමේජ් ඇති වෙනවා. එතකොට ස්මූත් සර්ෆස් එකක් නැතුව යනවා. පට්ටිකා බැඳීම හා එය මත රුධිරය බැඳීම හේතු කරගෙන ඒ බ්ලඩ් ක්ලොට්ස් ඇති වෙනවා. ඒවා දිය නොකළොත් මරණයට පත් වෙනවා. එහෙමත් නැත්නම් අසාධ්‍ය ලෙස රෝගාතුර වෙනවා ඔක්සිජන් ප්‍රමාණය අඩුවීම තුළ. එනිසා ජීවිත බේරා ගන්නා වූ එන්නතක් වන ස්ට්‍රෙප්ටොකයිනේස් අපේ රටට ගෙන්නන්න, අපට බොරු කියන්න බෑ මුළු රටේම අවශ්‍යතාවය අපිට සපුරාලන්න පුළුවන් කියලා. නමුත් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ගේ, සමගි ජන සන්ධානයේ මන්ත්‍රීවරුන් ඇතුළු අපේ පක්ෂයේ සමාජිකින්ගේ ඒ ආධාර මුදල් මත අපි ඒ කිරීටක දමනි වල ලේ කැටි දිය කිරීමේ ඒ හાર્ට් ඩැමේජ් නැති කරන ඒ ජීවිතාරක්ෂක එන්නත ස්ට්‍රෙප්ටොකයිනේස් වලට ප්‍රමුඛතාවය ලබා දීලා අපි බලාපොරොත්තු වෙනවා ඒ සඳහා අපේ උපරිම මූල්‍යදායකත්වය ලබා දීලා ඒ බෙහෙත ගෙන්වන්න මම නැවතත් පැහැදිලි කරන්නට ඕන රටේම අවශ්‍යතාවය කරන්නට අපිට හැකියාවක් නැහැ නමුත් මම හිතනවා මේ වැඩේ කරුවහම රජයට පුළුවන් වෙයි අපි දෙන පුංචි දායකත්වයට රජය වැය කරන මුදල් ටික තවත් ප්‍රායෝගික ජාතික අවශ්‍යතාවයකට මිනිස්සු ජීවත් කිරීමේ අවශ්‍යතාවයකට යොමු කර. ඒ වගේම මම කියන්න කැමතියි ස්ට්‍රෙප්ටොකයිනේස් වලට තමයි ප්‍රමුඛතාවය ලබා දෙන්නේ කියලා කිව්වේ. ඒ වගේම තවත් වැදගත් ඩ්‍රග් එකක් තියෙනවා ඒක පිල් එකක් එන්නතක් නෙමෙයි GTN කියලා. ග්ලයිසරිල් ට්‍රයිනයිට්‍රේට් මේන් කරන්නේ මොකක්ද විශේෂයෙන්ම දැන් හාර්ට් ඇටැක් එකක් එනකොට ඒ කිරීටක දමිනේ බ්ලොක් වීමක් ඇති වෙනකොට ඒකේ ඩයමීටර් එක එහෙම නැත්නම් විෂ්කම්භය වැඩි කරන හෘද වස්තුවට ලේ සැපීම වැඩි කරන ඒක පිල් එකක්. ඒක හැබැයි තින් ඒක తాවකාලික බෙහෙතක් GTN කියන්නේ. ඒ බෙහෙතත් අපි බාර ගන්නවා අපිට පුළුවන් ආකාරයෙන් උපරිමයෙන්ම මේ කාර්යය ඉෂ්ට කරන්න. ස්ට්‍රෙප්ටොකයිනේ සහ GTN. ඒ වගේම මේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී මම කියන්න කැමති බොහොම විනිවිද භාවයෙන් යුක්තව අපි ඒක කරන්නේ. අපි කිසි කෙනෙක් මුදල් පරිහරණය කරන්නේ නැහැ. කෙලින්ම ඒ පරිත්‍යාග සප්ලයර්ස්ලටම ලබා දීලා ඒ සැපයුම අපි සෞඛ්‍ය අමාත්‍යාංශයට ඍජුවම ඒ පරිත්‍යාගයන් ඉෂ්ට කරන්නට බලාපොරොත්තු වෙනවා. එක පරිත්‍යාගයක් නොවේ. අපි බලාපොරොත්තු වෙනවා දිගින් දිගටම ඒ අපේ සම්බන්ධකම් තුළ ඒ කාර්යයන් ඉෂ්ට සිද්ධ කරන්න. ඒ වගේම ලබන සඳුදා සිට අපි ආරම්භ කරනවා අපේ සක්වල වැඩසටහන ඉදිරි පියවර. දැනට පාසල් 19කට ලක්ෂ 153ක කම්පියුටර් පරිගණක යන්ත්‍ර, පරිගණක මුද්‍රණ යන්ත්‍ර, ඒ වගේම ස්මාර්ට් බෝඩ්ස්, සුහුරු පෝරු ලබා දීම් අපි ක්‍රියාත්මක කරා. දැනට පාසල් 19ක අපි ඒක 100 දක්වා වැඩි කරන්නට අපි ලබන සඳුදා ඉඳලා ඒ කාර්යය පාසල් මට්ටමින් රට පුරාවටම සම්පත් ඌනතාවෙන් පෙළෙන පාසල් වලට ක්‍රියාත්මක කරලා අපේ රටේ වැදගත්ම ආයෝජනයක් වන අධ්‍යාපන ආයෝජනය ප්‍රවර්ධනය කරන්නට බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව ගරු කථානායකතුමනි අපි හැමෝම දන්නවා අපේ රටේ උපකරණ හිඟයක් තිබෙනවා රෝහල් වල. ලබන සතියේ සිට අපි ආරම්භ කරනවා දැනට පරිත්‍යාග කරලා තිබෙන රෝහල් 50ට පරිත්‍යාග කරලා තිබෙන මිලියන 138ට අමතරව ලක්ෂ 1386ට අමතරව ලබන සතියේ තවත් ලක්ෂ 370ක් ඒ කියන්නේ මිලියන 37ක් වටිනා ජීවිත බේරා ගන්න රෝහල් උපකරණ අපි පරිත්‍යාග කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් මං හිතුවා ඊයේ දවසේ ඒ ඇති වුණු සංවාදය දැන් බොහෝ දෙනෙක් කියනවා මේ කාර්මීන්තුව කතා සාප්පුවක් කියලා. මං කියනවා ඒක වැරදි. මොකද පාර්ලිමේන්තුවේ කරන සාකච්ඡා තුළින් වැදගත් ප්‍රතිඵල ගන්න පුළුවන්. අපි පාර්ලිමේන්තුවේ විපක්ෂයක් හැටියට අපි නිද්‍රාශීලීව හිටියේ නැහැ. පහුගිය අවුරුදු දෙකහමාර තුලම රටට අගයක් එකතු කරන්නට අපි විපක්ෂයේ ඉඳගෙන වැඩ කටයුතු කරා. ඒ නිසා විශේෂයෙන්ම ඊයේ දවසේ ඒ මතුණු කාරණා හුස්ම වැඩසටහනෙන් උදව් විල්ලුවා. අද දිනේ ඒ උදව් ලබා දෙන මාර්ග සිතියම කාලසටහන අපි ඉදිරිපත් කරා. මේ අවස්ථාවේ මම හිතනවා පාර්ලිමේන්තුව තුල දෙපැත්තක ඉඳගෙන සිදුණු ප්‍රගතිශීලී ධනාත්මක සාකච්ඡාවක ප්‍රතිඵල හැටියට මම නැවත නැවතත් හැබැයි කියන්නට ඕන මේ බෙහෙත් වර්ග දෙක ගැනීමේදී අපිට ලොකු බරපතල ප්‍රශ්නයක් එනවා. ඒ තමයි රුපියල් තියෙනවා. රුපියල් ටික හොයාගන්න පුළුවන්. ඒව ගෙන්න ගන්න ඩොලර්ස් නැහැ. ඒ නිසාම අපි ඉල්ලීම් කරා විශේෂයෙන්ම විදේශගතව සිටින අපේ ශ්‍රී ලාංකේය ජනතාව අපේ ඩයස්පෝරාව. ඩයස්පෝරාව කිව්වහම පහුගිය කාලේ වෙනත් විදිහකට අර්ථකථනය කරේ. ඒක මතක් කරන්නට ඕන, සිංහල, දමිළ, මුස්ලිම්, බර්ගර්, මැලේ, මුවර්, ඔය හැම ජාතියකටම, ආගමකටම, කුලයකට, පන්තියකට, තරාතිරයකට අයිති අපේ රටේ ජනතාව ඒ කර්තව්‍ය ඉෂ්ට කරන්නට බලාපොරොත්තු වෙනවා. සෞඛ්‍ය අමාත්‍යංශය හරහා අපි බලාපොරොත්තු වෙනවා බාධාවකින් තොරව අපිට මේ භාණ්ඩ ටික ගෙන්න ගන්නට ඕන. මෙතනට මේ බියුරොක්‍රැටික් රෙඩ් ටේප් තියෙන්න බෑ. විශේෂ ප්‍රශ්නයක් මම අත කරන්නට ඕන අපේ අගමැතිතුමාට. ඔබතුමා දන්නවා මේ පහුගිය කාලවකවානුවන් වල විවිධ හොඳ වැඩ කරන්න ගිහිල්ලා කනගාටුවෙන් කියන්නට ඕන, එක වෙලාවක මම ගෙන්නගත්ත ජපානයෙන් ආහාර කන්ටේනර් 20ක්, ඒක සිද්ධ වුණේ 2001-2004 කාලේ. ඒ ආහාර කන්ටේනර් ටික අපිට ඒ නියන් සමයේ මිනිසුන්ට බෙදලා දෙන්න බැරි වුණා. ඒ කන්ටේනර් ටික නතර වුණා රෙඩ් ටේප් හින්දා, නිලධාරිවාදයේ හින්දා, ඔය එක එක යල් පැන ගිය චක්‍රලේක හින්දා. දැන් මේ මේ බෙහෙත් වලට, ඖෂධ වලට ඒ දෙක වෙන්න බෑ. මම ඔබතුමාව දැනුවත් කරලා කියන්න. ඒ නිසා ඊයේ දවසේ සාකච්ඡාව තුල ඖෂධ පිළිබඳව යෝජනාව ආවා. ඖෂධ විතරක් නෙවෙයි, 170,000ක රෝහල් උපකරණත් ලබා දෙනවා. අපේ වැඩසටහනේ 1386ක වැඩසටහනේ තවත් දිගුවක් හැටියට. ඒ වගේම අපි විශේෂයෙන්ම සක්වල වැඩසටහනක් පාසල් 100කට ක්‍රියාත්මක කරලා මේ රටේ මේ ජීවිත බේරා ගන්නා වූ මේ ඖෂධ වර්ග දෙක ලබා දෙන්නට, අපිට හැකි ප්‍රමාණය ලබා දෙන්නට අපි කටයුතු කරන. මං හිතුවා මේ අවස්ථාවේ වාද විවාද මැද්දේ මේ ධනාත්මක පාණිවිඩයක් රජයටත් රටටත් ප්‍රකාශ කර යුතුයි කියලා. ස්තුතියි
අගමැති. අපේ ඉල්ලීම ඉෂ්ට කිරීම ගැන විපක්ෂ නායකතුමාටත් සජබේටත් හුස්ම වැඩසටහනත් අපි විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. මේක හොඳ උදාහරණයක්. මං හිතන්නේ මෙතන ආරම්භ කරපු වැඩසටහන මම බලාපොරොත්තු වෙන වෙනත් සංවිධානත් ඉදිරියට ගෙනියයි කියලා. මෙතුම එක කාරණයක් සඳහන් කරා, විදේශ විනිමය ඩයස්පෝරායින් ලබා ගන්නට කියලා. මම කියන්න කැමතියි, ඒ කියන්නේ විශේෂයෙන්ම මම කියන්නම්, නිලධාරීක් දැනුම් දුන්නාම අපි අපේ තානාපති කාර්යාලයට දැනුම් දෙන්නම්, that this has been launched by you all and that you all can use the occasion to raise money, they can also help. We'll focus on one this thing and drug this what we need. එතෙන්ට තමයි වැඩියෙන්ම ගන්න පුළුවන්. ඒ වගේම මෙතන බාධක තියෙනවා, පරිපාලන බාධක. විශේෂයෙන්ම ඒ ගැනත් මම නිලධාරියෙක් යොදවන්නම්. එනතුරු මම අහන්නම් අපේ රුවන් විජේවර්ධන මහත්තුමාට ඔබතුමා එක්ක සාකච්ඡා කරලා ඒක ඇති කරන්න කියලා. ඒ එක්කම අපිට මේ වගේම මේක හොඳ උදාහරණයක් අපිට තියෙනවා වගා ව්‍යාපාරයට යන්න. ඒකෙත් අපිට එකතු වෙන්න තියෙනවා. ඒකයි මම යෝජනා දෙන්නේ එනසුමානේ අපි කොහොමද කමිටි ක්‍රමයකට ගිහින් ඩොනම ක්‍රමයේ වාගේ ක්‍රියා කරන්නේ. මාධ්‍ය තියෙනකන් මේ දෙපැත්ත ප්‍රසිද්ධිය කෑගහයි සභා ගර්භේ. සභාවෙන් පිට පුළුවන් අපි ඔක්කොමටම එකට එකතු වෙලා වැඩ කරන්න කියලා මම ඉතින් විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා.
ඔව් චන්න ජයසුමන මැතිතුමා. ඔව් ප්‍රශ්නයකට.
Honorable Prime Minister, the most problematic aspect is getting the stuff released when it comes to Sri Lanka. So at the destination we need your support to do that. මම පොඩ්ඩක් බැහැර වෙනවා ඔබතුමාගේ අදහසෙන්. දැන් මේ මාධ්‍යවල බොහොම ප්‍රචලිතයි මේ දෙපැත්තක් තර්ක විතර්ක කරගන්නවා. මම යෝජනා කරනවා ඔය කමිටු ක්‍රමයටත්, මොකද කමිටු ක්‍රමේ ක්‍රියාත්මක වෙනකොට එකඟතාවයක් නැති වෙන බොහෝ දේවල් තිබෙනවා. විනිවිද භාවයේ නාමෙන් ඉන් ද නේම් ඔෆ් ට්‍රාන්ස්පේරන්සි ටෙලිවයිස් ද කමිටීස් ඕල්සෝ. එතකොට එතනදී රටටත් පේනවා මේ සුපුරුදු අදහස් කුමාරුව පමණක් නෙවෙයි, අවබෝධතාවයක් එකඟතාවයක් ඇතුව දෙගොල්ල දෙපැත්තක ඉඳලා, මේක මේ එක පැත්තකට එන්න ඕනේ කියලා එහෙම දෙයක් නැහැ. දෙගොල්ල දෙපැත්තක ඉඳලා රට වෙනුවෙන් වැඩ කරන ආකාරය බොහොම ආදර්ශමත්ව අපිට පෙන්වන්න පුළුවන්. ඉතින් මම යෝජනා කරනවා කමිටු ක්‍රමයක්, ඒක මේ කමිටු කාමරවල කරනවා වෙනුවට ඒකත් ටෙලිවයිස් කරන්නයි කියලා මම යෝජනා කරා. ස්තුතියි.
ඔව් චන්ද යසුමන්තුමා ඉක්මන් කරන්න.
විපක්ෂ නායකතුමනි, ඔබතුමා මේ ඖෂධ වර්ග දෙකක් ලබා දීමට ඉදිරිපත් වීම පිළිබඳ ස්තුතිවන්ත වෙනවා.
ස්ට්‍රප්ටෝකයිනේස් කියන ඖෂධ විපක්ෂනායකතුමනි it has been replaced with another drug now called tenecteplase. ඒක නිසා I'm request you to double check whether it's really need at this juncture because very limited number of streptokinosis needed at this particular moment. දැන් විපක්ෂනායකතුමනි tenecteplase කියන එක තමයි හෘද ආබාධ සඳහා ලබා දෙන්නේ. අනිත් එක tenecteplase සඳහා ඒ අවශ්‍ය සීමිත ප්‍රමාණයට ඇනවුමක් යොදලා තියෙනවා. මම දන්න හැටියට ඒක ළඟදී ලැබෙන්න පුළුවන්. අපි ඒක නිසා SPC ආයතනෙත් එක්ක කතා කරලා මං සම්බන්ධ කරන්නම් ඔබතුමාව ඒ ආයතනයේ සභාපතිතුමාව ඒක ඩබල් චෙක් කරගන්නවා නම් හොඳයි කියලා මම යෝජනා කරනවා.
ඔව්. තුමනි මේ බෙහෙත් හේත් පිළිබඳව එදත් අදත් මම උපදෙස් ලබා ගන්නේ වෛද්‍යවරුන්ගෙන්. ඔබතුමාට කියන්න ඕනේ හයිඩ්‍රොක්සි ක්ලෝරොක්වින් ගැන කතා කරනකොටත් ප්ලැකනිල් ගැන කතා කරනකොටත් එන්නත් ගැන කතා කරනකොටත් ඒ මේ රටේ ප්‍රවීණ වෛද්‍යවරුන් ලබා දුන් උපදෙස් මතයි කතා කරේ. මම ඔබතුමාට නම සඳහන් කරන්නම් ડોක්ටර් හම්ඩානි. එතුමා තමයි කෝඩිනේට් කරන්න මේ වැඩසටහන. මට ඕන ඕන විදිහට මම බෙහෙත් ඕඩර් කරන්න යන්නේ නැහැ. වෛද්‍ය උපදෙස් මත තමයි එතුමා තමයි මට දුන්නේ මේ නම් දෙක ස්ට්‍රෙප්ටොකයිනේස්. එතුමා මං හිතන්නේ විශේෂඥ වෛද්‍යවරුන් එක්ක කතා කරලා මං හිතන්නේ ඔය ඖෂධ සංස්ථාවේ සභාපතිතුමාත් එක්කත් කතා කරා. ඒ වගේම ග්ලයිසරිල් ට්‍රයිනයිට්‍රේට් GTN ඔන්න ඔය ඖෂධ දෙක එකක් මං හිතන්නේ ටැබ්ලට් එකක් අනිත් එක මං හිතන්නේ ඊයේ ඉන්නේ වයල්ස් වලින් එන්නේ එන්නකත් අපි මේ දෙකට අපේ පූර්ණ දායකත්වය ලබා දෙනවා. මේ මේව විකෘති කරන්න එපා. මේව මේ අපිට ඕන ඕන බෙහෙත් නෙවෙයි ගෙන්නන්නේ වෛද්‍ය උපදෙස් මත තමයි එදා වගේම අද දවසෙත් අපි කටයුතු කරන්නේ.
සක්ෂන් කියලා මැතුමයි විවාදේ පටන් ගන්න. සභාව කල් තිබීම.
ඉන්ද උදේ 10 දක්වා කල් තබල ඉන්නවා.
ලක්ෂණ කිරයල් මැතුම.
ගරු කතරන්
විවාදේ හෙට දිනෙත් පවත්වන්න සභාව එකග නිසා අපි ඕනතරම් කල්තරම් කතා කරමු.
මොකද කිව්? විවාහ හරිනවා. ගරු කතානායකතුමනි මුලින්ම පසුගිය කාලේ අපේ සහෝදර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අත් වූ ඉන්ද්‍රම ගැන මම හදවතින්ම කම්පා වෙනවා. ඇත්ත වශයෙන්ම අපි මේ පාර්ලිමේන්තුවේ වාද විවාද කෙරුවට අපි කාගේවත් හතුරු නෙමෙයි. We are all friends. ඉතින් ඇත්ත වශයෙන්ම රූපවාහිනියේ මේ චිත්‍රය දකිනකොට මට විශාල කම්පාවක් ඇති වුණා. ඒ කියන්නේ නිවසක් කියන්නේ රුපියල් සත වලින් බණින්න බෑ. තමන්ගේ ජීවිතයේ සුන්දර මතක සටහන් ඇති ස්ථානයක්. පිය උරුමය ගැන සමහරගේ පරම්පරාවෙන් හම්බුච්ච දේපල විනාශ වෙලා තිබ්බා. ඉතින් ජීවිතයේ වැදගත් පාසටහන් සනිටුහන් කරන ස්ථානයක් තමයි නිවස කියන්නේ. ඉතින් මේක රුපියල් සත වලින් මනින්න බෑ. ඒ වගේම විශේෂයෙන්ම අපේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා ඒ වගේම සභානායකතුමා ඇතුළු අනිකුත් මන්ත්‍රීවරු විශේෂයෙන්ම අපේ දිස්ත්‍රික්කයේ කෙහෙළිය රඹුකල්ල මැතිතුමාගේ නිවස මම හිතන්නේ දිස්ත්‍රික්කයේ තියෙන මඩරම්ම නිවස. මඩරම්ම නිවස. අපේතුමාගේ සාත්තු සප්පායම් කීප වතාවක් ඒ නිවසට ගිහිල්ලා ලබාගෙන තියෙනවා. අනිත් එකේ මේ නිවස හැදුවේ එතුමා පාර්ලිමේන්තුවට එන්න කලින්. He built this house before he came to parliament. ඉතින් මේ සියල්ල දිහා බැලුවාම මේවා මංකොල්ලකාරීගේ වැඩ. ඉතින් නීතිය ක්‍රියාත්මක කරන්න ඕන කරු කතා කරගෙන තිබා. මේ ආණ්ඩුව ආපු දා ඉඳලම ඇති වෙච්ච ප්‍රශ්නේ තමයි නීතිය ක්‍රියාත්මක කිරීමට මුල්තැන් දුන්නේ කරගාටුවේ කර කියන්න ඕන. දැන් විසුවැනි සංශෝධනය ගෙනාව. මොකද්ද උනේ? 19 යර්ථේ ගරු අගමැතිතුමාට පාර්ලිමේන්තුවට කතානායකතුමාට හුඟක් බලතල තිබ්බා. ඒ බලතල ඔක්කොම අරන් ජනාධිපතිතුමාට දුන්නා. ඒ බලතල එතුමා හරියට පාවිච්චි කරේට ඒකයි මේ ගෝටා ගෝ හෝම් කියන සටන් පාඨය හැදුනේ. එතුමාට විරුද්ධව. එතුමා ගත්ත තීරණ කැබිනට් මණ්ඩලයත් එක්ක සාකච්ඡා කරේට පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරේට හිතුවක්කාර විදියට ඇත්ත වශයෙන්ම ගෝටා ගෝ හෝම් කියන සටන් පාඨය රටේ හැමතුණ ප්‍රචලිත උඩ නමුත් මහින්ද රාජපක්ෂ මැතිතුමා තමයි ගෙදර ගියේ. ඉතින් ප්‍රශ්නෙට විසඳුමක් හම්බුන්නේ නැහැ. අනිත් එක චෝදනා කරනවා විවිධ ආයතන වලට. නමුත් පළවෙනි වෙඩිල්ල තිබ්බේ එදා අරලියගහ මන්දිරේ. පළවෙනි වෙඩිල්ල ඉතාමත් ශීලාචාර විරෝධතා ව්‍යාපාරයක් ගෝල් ෆෙස් පිටියේ තිබ්බේ. මාසයක් මේක ජාත්‍යන්තර මාධ්‍යවල ප්‍රචාරය වුණා. කිසිම කෙනෙකුට ගල් කැටයක්වත් ගැහුවේ නැහැ. ලෝකයේ හැම රටකම වගේම ඇමරිකාවේ හැම ප්‍රාන්තයේම මේ විරෝධතා ව්‍යාපාරයේ ආදර්ශයකට ගත්තා. ඉතින් මේ අපේ රටේ ව්‍යවස්ථාව අනුව සාමගාමී විරෝධතා කියන අයිතියක් තියෙනවා. ඉතින් කිසිම හේතුවක් නැතුව මේ පහර දීම් එදා අරලියගහ මන්දිරයට ආපු පිරිස අපේ රමේෂ් පතිරේ මැතිතුමා කියපු ආකාරයට ආපු අයගෙන් 10%ක් පමණ මේ ප්‍රචණ්ඩ මම අදූදේ දැක්කා. මගේ ෆෝන් එකේ තියෙනවා. පොලිසියටත් පහර දෙනවා මේගොල්ලෝ. පොලිසියට පහර දෙනවා. AFP එකේ තියෙනවා මුතුමා බලන්න. පොලිසියටත් පහර දෙනවා. ඉතින් පළවෙනි වෙදිල්ල තිබ්බේ එතන. මේ ප්‍රශ්නේ ඇති වුණේ එතනින්. අගමැතිතුමා දැනගෙන හිටියද කියලා මට කියන්න බෑ. නමුත් අපි වීඩියෝ බලනකොට සමහර මන්ත්‍රීවරු ඇවිල්ලා මෙයා උනන්දු කෙරෙව්වා. පොළු බෙදුවා. ඉතින් මේ විදියට අවනීතිය ක්‍රියාත්මක වෙනවනම් ඇත්ත වශයෙන්ම අපේ රට ජාත්‍යන්තර අපකීර්තියට ලක් වෙලා ඉවරයි. අපේ රට බංකොලොත් ගරු කතාට ඇතුමා. නිදහස ලැබිච්ච දායිදලා ආණ්ඩු කීයක් තිබ්බද? එක ආණ්ඩුවක්වත් රට බංකොලොත් කෙරුවද? ඇත්ත වශයෙන්ම අපිටත් කඩදාටුයි. අපි හිටපු පාර්ලිමේන්තුවේ අපි කියන අබුදල් බලය අපිට තියෙනවා කියන ලොකුවට. නමුත් අපි හිටපු පාර්ලිමේන්තුවේ රට බංකොලොත් වුණා. දෙපැත්තට විශාල ලැජ්ජාවක්. ඉතින් මේ බංකොලොත් කිරීමට කවුද වක් කියන්න ඕන? ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමායි. තුමා ගත්ත වැරදි තීරණ පෞර සාධාරණය ජාත්‍යන්තර මුල් අරමුදලට නියම වෙලාවට නොයෑම, 20 වෙනි සංශෝධනය. දැන් 20 වෙනි සංශෝධනය ගේනකොට පාර්ලිමේන්තුවේ කිසිම සාකච්ඡාවක් පැවැත්වුවේ නැහැ. ජනාධිපතිතුමාගේ නඩු කතා කරමු නීතිඥ මහත්තුරු නඩු ගණනාවක් තිබ්බ විවස්ථාවක් හදලා පාර්ලිමේන්තුවට ගෙනාවා. අපි ඒක වගන්තියක් අද්දැක්කේ නැහැ. එහෙම විවස්ථාවක් හදනවද? අපි දන්න විදිහට විවස්ථාවක් එහෙම හැදුවත් පිටින් හදලා ගෙනාවත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවකින් ඒක අධ්‍යයනය කරනවා. ඒක තමයි 76 JR ජයතර මැතිතුමා හරි ජයපතන මහත්මයා ප්‍රධාන කණ්ඩායමක් දාලා හැදුවත් පසුව ඒ තේරීම් කාරක සභාවකින් අධ්‍යයනය කෙරුවා. ගරු කතානායකතුමනි, මම මේ කිව්වේ 20 වෙනි සංශෝධනයේ පාර්ලිමේන්තුවට ආපු හැටි. ඔබතුමා මොකද්ද කරුවේ? ඔබතුමත් මේ කොටස්කාරයෙක්. ඔබතුමා ආංශික අධීක්ෂණ කාරක සභාව අතිටෙව්වා. කොරණාසේ කවුරුවත් එන්නේ දවසක් බල්ලා අපේ එල්ලේ එකම් මණ්ඩලයත් එක්ක සාකච්ඡා කළා. ස්ථාවර නියෝග අත්තිට වැඩ යෝජනාවක් ගෙනාවා. හොරෙන් ගිනාවේ එක මං කියලා බය නැතුව. අපි කවුරුවත් දන්නේ නැහැ ඒක. ස්ථාවර නියෝග අත්තිට වෙලා ඔබතුමා අපි ඉල්ලීමක් එනුවාම මේක ආංශික අධීක්ෂණ කාර්ක සභාවට අරින්න කියලා ඔබතුමා කියනවා අත්තිට වෙලා කියලා. ඉතින් ඔබතුමාත් කොටස්කාරේ. මේ ආපදාවට මේ රට මටමතකයි 20 වෙනි සංශෝධනය ඉදිරිපත් කරපු වෙලාවේ අපි වගන්තියේ විරුද්ධ වුණා. මම කඩකාටු වෙනවා. අලි සබ්‍රි වැනි උගත් දීදික මහත්මේ ලැජ්ජ නැතුව මේ ගෙඩාපු එක ගැන අධිකරණය, ඒ වගේම රාජ්‍ය පරිපාලනය, ත්‍රිවිධ හමුදා, පොලිසිය ඔක්කොම ජනාධිපතිතුමාට අද පාර්ලිමේන්තුව සතපහක බලයක්ද? ඒකයි මේ රටේ ජනතාව නීතිය නැති වුණාම අධිකරණයට ඕන විදියට නීතිය ක්‍රියාත්මක කරන්න බෑ. පොලිසියට ඕන විදියට නීතිය ක්‍රියාත්මක කරන්න බෑ. දැන් පොලිස්පතිතුමා කියලා තිබ්බා. පොලිස් ස්ථානාධිපති පත් කිරීමේදී ස්ථාන තුනක් හැරෙන්න ඔක්කොම පත් කරුවේ ආණ්ඩුවේ මන්ත්‍රීවරුගේ නිර්දේශ. All the SQIs were recommended by the parliamentarians of the government, except three. නමුත් පොලිස් කමිෂන් එක තියෙනකොට යහපාලන ආණ්ඩුව යටතේ ස්වාධීන කමිෂන් තියෙනකොට අපි කිසිම දවසක මේ පොලිසිය මහත්තුරුව ගෙන්නන්නවත් අයින් කරන්නවත් කටයුතු කරුවට මන්ත්‍රී මුට මොනවද පොලිසිය? පොලිසිය OIC අවශ්‍ය වෙන්නේ මේ නීති විරෝධී වැඩ කරන්නට. මම නම් ජීවිතේට පොලිසිය මාත්‍රයේ ගෙන්නලත් නැහැ, මාරු කරලත් නැහැ. අපි හැමදාම එවනෙක් කරත් එක්ක වැඩ කෙරුවා. ඒ වගේම අධිකරණය වර්තමාන නීතිපතිවරයා වර්තමාන අග්‍රවිශ්වකාරතුමා නීතිපතිවරයා කාලේ දාපු කාලේ නඩු දැත් ස්පාක් දිදස් කොට නිදහස් ගේ තිරිසැබැත්තුමා නිදොස් කොට නිදහස්. ඉව වැරදි වෙන්නේ කොහොමද? වර්තමාන අග්‍රවිශ්වකාරතුමා නීතිපති කාලේ දාපු නඩු අනිත් එක නීතිපති නඩුවක් දානකොට ගරු කතා නැගී තිබුණි. මේසවල් හයකින් යනවා එකින් එක හය වතාවක් බලනවා එක. එහෙම බොරු නඩු පාරන්නේ නැහැ. එනිසා නීතිය විහිළුවක් උනා. මොකද්ද කරන්නේ? නීතිපතිවරයා හරියට නඩුව මෙහෙවන්නේ නැහැ. දුර්වල සාක්ෂි මෙහෙවනවා. ඉතින් මේ සිද්ධිය නිසා අපි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුසලේ ආණ්ඩුවයිල මාස කීපයක් යනකොට අපේ රජයට විරුද්ධව යෝජනාවක් සම්මුත පිටි ගරු කතානායක තුමනි, අපේ මේ ආණ්ඩුව දේශීය වශයෙන් පච වෙලා තියෙන ජාත්‍යන්තර වශයෙන් පච වෙලා. මම අකමැති ඒ වචනේ පාවිච්චි කරන්න, නමුත් වෙන කියන්න දෙයක් නැහැ. එහෙම පච වෙලා තාම ආණ්ඩුව එල්ලිලා ඉන්නවා. ඉරිකිත නැත්නම් රට බංගලොත් කළත් තාම එල්ලිලා ඉන්නවා. ඉතින් මේකට උත්තරේ තමයි මම කතා කරගෙන තුමාට එකක් කියන්න. ප්ලීස් හිය I want the speaker to listen please. මම කතා කරද්දී එකක් කියන්නම්. දැන් ආණ්ඩුවක් ඇදුවා. ආණ්ඩුවක් ඇදුවා. ඔබතුමා දන්නවද IMF එක ලියුමක් එවලා තියෙනවා. අපි උදව් කරන්නේ අලුත් ආණ්ඩුවකට. New government. මේක අලුත් ආණ්ඩුවක්ද? මේක old wine in new bottles. පරණ වයින් අලුත් බෝතල්වල. තාම කැබිනට් එකපත් කරගන්න බැරි වුණා. එතකොට ගෝඨාභය මම එකක් කියන්නම්. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා යටතේ පත් වෙන කිසිම ආණ්ඩුවකට ජාත්‍යන්තර ආධාර හම්බ වෙන්නේ නැහැ. IMF එකේ තමයි පොඩි ගාණක් හම්බුවේ. පොඩි ගාණක් හම්බුවේ. මොකද IMF එක නිවේදනයක් විකුත් කරුවා. IMF එක නිවේදනයක් විකුත් කරුවා. අපි gadu denu කරන්නේ අලුත් ආණ්ඩුවක් එක්ක. මේක අලුත් ආණ්ඩුවක් නෙවෙයිනේ. මේක අලුත් ආණ්ඩුවක් නෙවෙයි. ඔළු ගෙඩි එහා මෙහා මාරු කෙරුවට ජනතා මතය අලුත් ආණ්ඩුවක් කියන්නේ ජනතා මතය ඉස්මතු වෙන ආණ්ඩුවක් තියෙන්න ඕන කරු කතා කරගිටුවා. එතකොට තමයි අලුත් ජනමතයක් හරහා අලුත් ආණ්ඩුවක් පැතුනහම මේ රටේ මිනිස්සුත් ඒ ආණ්ඩුවට අවුරුද්දක් විතර කල් දෙනවා. ප්‍රශ්න විසඳන ජාත්‍යන්තරයක් කල් දෙනවා. එවැනි ආණ්ඩුවකට තමයි මේ රට ඉස්සරහට අරන් යන්න පුළුවන්. දැන් මම ඔබතුමාගෙන් අහනවා රට බංකොලොත් කරපු ආණ්ඩුවකට මොකද දෙන්නේ දඩුවම? ජනාධිපතිතුමාට දෝෂාභියෝග ගේන්න ඕනේ. නමුත් ඒක අවුරුදු එකහමාරක් විතරේ කරන්න බැරි දෙයක් පොතේ තිබ්බට. ඒක දිනන්න නම් අපි ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා පෙන්නන්න ඕන ජනාධිපතිතුමාට මොළේ අමාරුවක් තියෙනවා කියලා. කිසිම ඒක මෙඩිකලි අන්ෆිට් ඒක පෙන්නන්න ඕන. මෙඩිකලි අන්ෆිට් කියලා ඒක. එතකොට ගරු කතානායක තුමනි, ගරු කතානායක
තුමනි,
ඔබතුමා දෝෂාභියෝගයට පලක් වෙන නිසා අපි ජනාධිපතිතුමා ගැන අප්‍රසාදය බල කරන්න අපි යෝජනා කරනවා. ඔබතුමා ඉරි දුන්නේ නැහැ නේ? ඔබතුමා ඉරි දුන්නේ නැහැ. ඔබතුමා සංවාදය නැවැත්තුවා මේ පාර්ලිමේන්තුව තුළ. අඩුගානේ ඔබතුමාගේ විවාදයට ඉඩ දුන්නම අපේ තියෙන අප්‍රසාදය පළ කෙරුවාම ඉතින් ගරු කතානායකතුමා කොටස්කාරේ මං කියන්නේ සම්පූර්ණ වැරදි කොටස්කද ඔබතුමා ඒ විවාදයට ඉඩ දුන්න නම් අපිට ඇත්ත වශයෙන්ම මේ රටේ ප්‍රශ්න ගැන කතා කරන්න තිබ්බා. එතකොට ගැට බංගලොක් කරලා කයිවරු ගාලා වැඩක්ද? බාරගත්ත හැම දෙයක්ම ඔය කෑ ගහන මන්ත්‍රීවරයා අනාගත්තා. හැමදේම අනාගත්තා. හරි, අන්න මේ නිසා මම විශේෂයෙන් කියනවා මේ අවස්ථාවේදී පාර්ලිමේන්තුවක් හැටියට ඔබතුමා දැන්වත් මැදිහත් වෙන්න අපේ රටට ඉතාමත් කුරිරු අනාගතයක් අපිට පේන්නේ. ඉදිරි මාස දෙක තුන ඇතුළත ඉන්ධන වලට, ගෑස් වලට, ආහාර වලට මුදල් නැහැ. ඒතකොට අපේ දේශප්‍රේමී ආණ්ඩුව, විරෝධාර ආණ්ඩුව දැන් හිඟමනේ යනවා ලෝකෙ මැත්තේ. අපේ ආණ්ඩුව කාලේ කවුරු මොනවා කිව්වත් මිනිස්සු කාලා බීලා හිටියා, සන්තෝෂයෙන් හිටියා. කිසි ප්‍රශ්නයක් තිබ්බට අන්න මේ නිසා ඒ වගේම ගරු අගමැතිතුමා කිව්වා මේ වගාව දියුණු කරන්න ඕනේ කියලා. අපේ උඩරට බලත්තල වතු වල තියෙනවා හිස් ඉඩම්. හැමදාම මේ හිස් ඉඩම් වගා කරලා නැහැ කියලා චෝදනා ආවා. මං හිතන්නේ එතුමා හිටියා නම් මං එතුමාට මතක් කරන්න හිටියේ මේ රාජ්‍ය වතු වල, සමාගම් වතු වල මේ කටයුත්ත කරන්න පුළුවන් කියලා. ඉතින් මම විශේෂයෙන්ම කියනවා රට බංකොලොත් කරපු ජනාධිපතිවරයෙකුට විරුද්ධව ගෙනාපු අප්‍රසාදය පළකිති මේ යෝජනාව ඔබතුමා ඉඩ දුන්නේ. ඔබතුමා ඉඩ දුන්නේ. ඔබතුමා තාම දේශපාලනය කරන්නේ. කරගාටු වෙනත් කියන්න ඕන. දේශපාලනය කරන්නේ. අනිත් එක ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් බලයට හදර ආණ්ඩු, මේ අටවගෙන හදර ආණ්ඩු උළුගෙඩි මාරු කළා. ජාත්‍යන්තර පිළිගැනීමක් නැහැ ජන කතානායකතුමනි. ඒක තේරුම් ගන්න දැන්වත් රට බංකොලොත් කරලත් මේක පිළිගන්නේ නැහැනේ. අපි වෙන මොනවද අපි කියන්නේ? රට බංකොලොත් සතේ යතේ නැහැ. සතේ යතේ නැහැ. මන්ත්‍රීවරුන්ට වැලි කැටියක්වත් දෙන්න බෑ මිනිස්සුන්ට තව වරුත් උරකට. අද මෙනිසා එකම විසඳුම සියලු දෙනා එක්කව වෙන්න ඕන. මම නෑ කියන්නේ. සියලු දෙනා එක්කව වෙන්න ඕන ආණ්ඩුවක් හදන්න ඕන. අපි ඒකට පක්ෂයි. නමුත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුව හදන්න අපි සූදානම් නැහැ. ඒව හදලා වැඩකුත් නැහැ. ඒව හදලා වැඩකුත් නැහැ. ජාත්‍යන්තර පිළිගැනීමක් එද්දෙත් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා නැති සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න අපි සූදානම්. අපි ඒකට විරුද්ධ නැහැ. අපිටත් උර මේ රට ගොඩ ගන්න. අපි ගිහිලා පිටරටවල ග්‍රීන් කාඩ් අරන් ආවේ නැහැ. බැනලා යන්න. අන්න මේ නිසා මම මේ අවස්ථාවේදී ඉල්ලීමක් කරනවා. මා කලින් කිව්වා වගේ ඕ රඟ පෑවන්නේ ක්‍රිෂ්ණ මාමාත්තා ඉතින් බදාගෙන මුළු රටම දන්න මොකක්ද උනේ කියලා. හරි.
ඒ කාලේ බඹයා.
අනිත් එක මට එහෙම ඇමතිරු දාවක් නැහැ. අපි විපක්ෂයේ ජවනිකාවට මම ආසයි. මම කතා කරන්න ආසයි. ආණ්ඩුවේ ඉන්නකොට වැඩි කතා කරන්න බෑ. නමුත් විපක්ෂයේ ජවනිකාවට නමුත් අපි යනෝනම් වැදගත් දෙයට යන්න ඕනේ ජනමතයත් එක්ක. අපි ඒ වගේ නියෝටිව නෙවෙයි. මම ඉදා එක්සත් ජාතික පක්ෂයට අවුරුදු 20කට කලින් මම ආවේ ඡන්දේ ඉල්ලලා. මට කිව්වා මේ පැත්තින් නම් අර පැත්තට පදිඳ කියලා. මං කිව්වා ඒක බෑ. මං ඡන්ද තුනක් ඒ පැත්තේ දින්න ඡන්දයක් තියෙනකොට මම ඉල්ලලා එනවා කිව්වා. මම මාසෙෙන් ඡන්ද 90,000ක් ගත්තා එක මාසෙක. අනේ මනිසා ඉදා 37,000ක පැතුමා අපිට උදව් කරුවා ඒ අවස්ථාවේ. ඒකත් මතක් කරන්න ඕන. අනේ මනිසා මොකද්ද කතා නැගතුවා දැන් විසඳුව මේකට? ඔබතුමා පක්ෂ නායක රැස්වීම කැදවලා විසඳුම හොයන මොකද්ද විසඳුම? ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉන්න ආණ්ඩුවකට සත පහක් ආධාර හම්බ වෙන්නේ නැහැ. ඒක හැදුවත් වැඩක්ද? කරුණාකරලා ඒක අපේ පැත්තෙන් කිසිම කෙනෙක් එන්නේ නැහැ කියන එකත් මම මේ අවස්ථාවේදී මතක් කරනවා. කිසිම කෙනෙක් එන්නේ නැහැ. ඔට්ටු අල්ලන්න ඕනේ නැහැ. ඒක මගේ මතය. පාර්ලිමේන්තුවේ එන්නේ ඔට්ටු අල්ලන්න නෙවෙයිනේ. මතය. එහෙම ඔට්ටු අල්ලන්න අපි සූදානම් නැහැ. වාචාලක අපිට මෙතෙන්ට ඇවිල්ලා කතා කරනවා. වාචාලක අන්නේ මිනිසා අනිත් එක මම මගේ මේ කොණ්ඩේ සුදු වුණාට මගේ ඇඟේ ඇයිය තියෙනවා. ඒක මත කොණ්ඩේ සුදු වුණා ඇඟේ ඇයිය තියෙනවා. සමහර අයගේ අය දාලා ගිහිල්ලා ඇඟේ ඇයිය නැති නිසා මගේ ඇඟේ ඇයිය තියෙනවා. සමහර අයගේ කට්ටිය දාලා ගිහිල්ලා ඇඟේ ඇයිය නැහැ. මගේ අවුරුදු 45 කියලා බාත් එක දාම ඉන්නවා ඇඟේ ඇයිය තියෙන නිසා. නමුත් මේ කොණ්ඩේ ඩයි දාලා කෑ ගහන අය දාලා ගිහිල්ලා
අන්නේම නිසා විනාඩි 20ක් විතර ඔබතුමා කතා කරා.
අන්නේම නිසා මට කිව්වා ඒක මට එයා කිව්ව දවසක් ඒක. රවි කන්නඩයාගේ ගෙදර කිව්වා. අන්නේම නිසා මේ අවස්ථාවේදී මං ඉල්ලීමක් කරනවා දැන්වත් ආණ්ඩුවේ ඉන්න മന്ത്രിවරු කැමැතිවරු මේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න. අනිත් එක මේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න දවසින් දවස රට අගාධයට යටවැකිලා ප්‍රකාශ කරමින් මගේ වචන සල්පය අවසන් කරනවා.